ඔබ SBS සිංහලේ කුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ තත්විති කතා බහ කරන සතියේ ලොව වටා විදෙස් විත්ති සමාලෝචනයයි දැන් එහෙමනම් අපි සුපුරුදු පරිදි සිකුරාදා දවසේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. තොරතුරු වාර්තාකරණයට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනවා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපිට බොහොම කනගාටුදායක ප්‍රවෘත්තියකින් අද සාකච්ඡාව ආරම්භ කරන්න වෙන්නේ. මේ වෙනකොට සමස්ත ලෝකෙම මේ සම්බන්ධව දැනුවත් වෙලා සිටින්නේ. බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් කිරුණු දරු දෙවන එලිසබෙත් මහරජිනගේ අභාවය පිළිබඳව වන ප්‍රවෘත්තිය දැන් සමස්ත ලෝකයේම විවිධ ස්වරූපෙන් වාර්තා කරමින් තියෙනවා. ඔස්ට්‍රේලියාවෙත් තාම රටේ නායිකාව වන්නේ ඇය. රටේ අභ්‍යන්තර පාලන කටයුතු සඳහා ඇගේ නියෝජිතවරයෙක් ආණ්ඩුකාරවරයෙක් සිටිනවා. ආණ්ඩුකාරවරයාට තමයි ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා වග කියන්නේ. ඉතින් මේ වගේ තාමත් අපි මේ බ්‍රිතාන්‍ය කිරීටයට අයත් එහි පාලනයේ යටතේ පවතින රටක්. ඉතින් ඔස්ට්‍රේලියාවටත් මේ තත්ත්වය දැනෙනවා වැඩි. ඊට අමතරව අපේ මව්බිම ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ කරද්දී බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්ව වසර ගණනාවක් පැවති රටක්. ඒ පැත්තෙන් ගත්තත් එහෙමයි. මේ සියලුම කාරණා එක්තැනව ගත්තාම අපි අභාව ප්‍රාප්ත වුණු දෙවන එලිසබෙත් මහරජිනගේ පාලන කාලයේ සුවිශේෂතා සහ ඇගේ යටත් විජිත පාලන සමයේ තියෙන විශේෂතා සම්බන්ධව මුලින්ම සාකච්ඡා කරමු.
දිලෘක්ෂ, අය 1952 ඔටුන්න බාර ගන්නවා ඇගේ පියාගේ අභාවයත් එක්කලා. වයස අවුරුදු 25 දී තමයි අය මේ විදිහට ඔටුන්න බාරගන්නේ. ඊට පස්සේ අය අවුරුදු 70ක් ඇතුළතදී සතවර්ෂ දෙකක කාලය, ඒ කියන්නේ 20 සතවර්ෂයත් 21 සතවර්ෂයේ මුල් භාගයේ අය ලෝකයේ සුවිශේෂ වෙනස්කම් රැසක් දකින්නවා. විශේෂයෙන්ම සෝවියට් දේශය සම්බන්ධයෙන් මේ අපි කියන මේ සීතල යුද්ධය, එහෙම නැත්නම් කෝල්ඩ් වෝ කියන එක අවසාන වීමත්, ඒ වගේම තාක්ෂණය අති විශාල අති දැවැන්ත විදිහට දියුණුවකට ලක්වන ඒ වකවානුවත්, ඊට අමතරව මුළු ලෝකයෙන් මේ ත්‍රස්තවාදය පැතිර යාම, විශේෂයෙන්ම 9/11 එහෙම නැත්නම් 2001 සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ ඇතිවෙච්ච ප්‍රහාර, ඒ වගේ මේ මහා දැවැන්ත ත්‍රස්ත ප්‍රහාර, එවැනි කාල වකවානු පහු කරගමින් තමයි අය මේ විදිහට අවුරුදු 70ක් බ්‍රිතාන්‍ය මහරජින හැටියට කටයුතු කරන්නේ.
අමල්, එතකොට මේ ඇගේ කිරුළ දරු කාලයේදී තියෙන සුවිශේෂතා මොනවා විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්කමක් තියෙන්නේ?
ඔව්, දිලෘක්ෂ, අපි බැලුවොත් මේ බ්‍රිතාන්‍ය පැත්තෙන් බැලුවොත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කඩා වැටීම ඇත්තටම ආරම්භ වෙන දෙවන ලෝක යුද්ධයත් අවසාන වෙනවත් එක්කලා ඇය කිරුළ බාරගත්තට පස්සේ ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ තිබිත් අනිකුත් රටවල් කිහිපයක් ඒවටත් නිදහස ලබා දීලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඉතාමත්ම අඩු ප්‍රමාණයකට පත් වෙනවා ඇය රජකම ගත්තට පාලනය ගත්තට පස්සේ. ඒ එක්කම රජ පවුලත් ක්‍රමක්‍රමයෙන් ඔවුන්ට තීච්ච ජනතාවගේ පිළිගැනීම අඩු වෙලා 1997 වෙනකොට ඩයනා කුමරේගේ අභාවයත් එක්කලා රජ පවුල පිළිබඳ ලුබුළු බ්‍රිතාන්‍ය පුරහම අලුතෙන් සාකච්ඡාවක් ඇති වෙනවා. මේ විදිහට රජ පවුලක් අවශ්‍යද නැද්ද කියලා රජ පවුල ඉතාමත්ම අප්‍රසාදයට පත්වන කාලවකවානුවක් පහු කරමින් අය පසුව නැවතත් ඒ ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීමට ක්‍රමක්‍රමයෙන් ඒ අවස්ථාව උදාකර ගන්නවා. අය මේ විදිහට බ්‍රිතාන්‍ය රජ පවුල ජන ප්‍රසාදය උච්චතම තියෙන අවස්ථාවක තමයි අය මේ විදිහට අභාව ප්‍රාප්ත වෙන්නේ.
ඔව්, අපි දන්නවා දැන් තාමත් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව මේ රාජ්‍යයන් තාමත් බ්‍රිතාන්‍ය කිරීටයේ යටතේ පවතින රාජ්‍යයන්. නමුත් ඔබ සඳහන් කරපු ආකාරයට දෙවන එලිසබෙත් මහරජිනගේ සමයේදී තමයි ලෝකයේ අර්ධයකටත් වඩා වැඩි රටවල් සංඛ්‍යාවක් කිරීටයට අටත් වෙලා තිබුණේ හිරු නොනගින අධිරාජ්‍ය ලෙසින් ඒ කාලේ නම් කරපු ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බිඳ වැටුනේ. ඉතින් ශ්‍රී ලංකාවත් අපේ මව්බිමතයට අයත් වෙනවා. මා අසා තිබෙන පරිදි දෙවන එලිසබෙත් මහරජින කීප වතාවක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඇගේ ශ්‍රී ලංකා සංචාර සහ එහි තියෙන සුවිශේෂතා පිළිබඳවත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි.
ඔව් දිලෘක්ෂේ, අය මුලින්ම ලංකාවට පැමිණෙන 1954 අප්‍රේල් මාසේ ඒ සංචාරයේදී අය දින 10ක් ශ්‍රී ලංකාවේ ගත කරනවා. විශේෂයෙන්ම නුවරට අය දුම්රියෙන් ගමන් කරලා පසුව නුවරඑළියටත් ගිහිල්ලා නුවරඑළියේ දින කීපයක් ගත කරලා පසුව අනුරාධපොළොන්නරුව වගේ ඓතිහාසික නගරවලට නගර සංචාරය කළ තියෙනවා. ඊට පස්සේ 1981 ඔක්තෝබර් මාසයේ ඇය නැවතත් ලංකාවට පැමිණ ඇයගේ දෙවන සංචාරයට. ඒ අවස්ථාවේදී ඇය වික්ටෝරියා වේලේ වැඩ ආරම්භ කිරීම නිරීක්ෂණය කිරීම සඳහා තමයි ඇය ඒ දෙවැනි වතාවට පැමිණියේ. තවමත් මේ වික්ටෝරියා වේල තමයි ශ්‍රී ලංකාවේ විශාලතම ජලවිදුලි උත්පාදන වේල හැටියට තවමත් හැඳින්වෙන්නේ. ඉතින් ඒ 81 තමයි දෙවැනි අවස්ථාව ලංකාවට ආවේ. ඊළඟට 1998 ඇය ශ්‍රී ලංකාවේ 50 වෙනි නිදහස් සංවත්සරයේ උත්සවයට සහභාගී වීමට නියමිතව තිබුණා. නමුත් ඒ සෞඛ්‍ය හේතුන් මත ඇයට 1998 දී ලංකාවට එන්න බැරි වුණා. ඒ අවස්ථාවේදී ඇය වෙනුවෙන් චාල්ස් කුමරු තමයි ඇයව නියෝජනය කරමින් ඒ ශ්‍රී ලංකාවේ 50 වෙනි නිදහස් උත්සවයට සහභාගී වුණේ.
ඔව්, අපි දන්නවා දැන් චාල්ස් කුමාරයාට තමයි ඊළඟට මේ නීතියට අනුකූලව ඔටුන්න හිමි වෙන්නට නියමිත වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව බ්‍රිතාන්‍යයේ නැහෙන තොරතුරු මොනවාද?
ඔව්, දිලුක්ෂි, මහරජිනගේ අභාවය ප්‍රකාශයට පත් කිරීමත් එක්කලා මාලිගාව සඳහන් කරා මේ චාල්ස් කුමරු රජු හැටියටත් ඔහුගේ බිරිඳ ක්වීන් කොන්සර්ට් හැටියටත් නම් කරමින් තමයි මාලිගාව බ්‍රිතාන්‍යයේ මේ රජ මාලිගාව ඒ නිවේදනය නිකුත් කරේ. ඉතින් අපිට දැනගන්න තියෙන විදිහට මහරජිනගේ අභාවයත් එක්ක ඉබේම චාල්ස් කුමරු රටේ රජු හැටියට ඒ තනතුර ඉබේම ඒක ඔහුට ලැබෙනවයි කියලා. නමුත් ඔහුගේ මේ කොරනේෂන් එක එහෙමත් නැත්නම් මේ ඔටුන්න පැළඳවීමේ ඒ මහා උත්සවය ඒක සිද්ධවන්නට නියමිතව තියෙන්නේ දැන් බ්‍රිතාන්‍යයේ දින 10ක ශෝක කාලයක් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ශෝක කාලයෙන් පස්සේ මහරජිනගේ ආදාහන උත්සවයෙන් පසුව තමයි චාල්ස් කුමරුගේ ඒ ඔටුන්න ඔහුට පළඳන ඒ උත්සවය පවත්වන්න නියමිතව තියෙන්නේ.
මේ වෙනකොට ඔස්ට්‍රේලියාවෙත් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන්නට රජය කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට කැන්බරාහි ඔස්ට්‍රේලියානු ධජය අඩකුඹු කරලා තියෙන්නේ. ඉතින් අපිට ඉදිරියේදී ඔස්ට්‍රේලියාව පැත්තෙනුත් මේ දෙවන එලිසබෙත් මහරජිනගේ තාමත් ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නායිකාව විදිහට සලකන දෙවන එලිසබෙත් මහරජිනගේ අවමංගල්‍ය කටයුතු සහ ඒට අදාළ තොරතුරු සහ ඔස්ට්‍රේලියාවේ සම්බන්ධව වන ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී අපිට අහන්නට ලැබේවි. අපිට දැන් මෙහිදී අමල් තවත් කාරණාවක් මතක් කරන්න පුළුවන් මේ බ්‍රිතාන්‍යයම සම්බන්ධයෙන්. ඒ තමයි බ්‍රිතාන්‍යයට අලුතෙන් පත්වුණු අග්‍රාමාත්‍යවරිය. අපි දන්නවා බොරිස් ජොන්සන්ට එල්ල වුණු චෝදනත් එක්ක ඔහුට ඉවත් වෙන්නට සිදු වුණා. දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත් වුණා. ඉතාමත් ඉක්මනින් මතක් කරනවා නම් ලොක්ඩවුන් කාල සීමාවේදී අග්‍රාමාත්‍ය නිල නිවසේ මත්පැන් සාදයක් පැවැත්වීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධව ගිනාපු දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත් වුණා. දැන් ලිස් ට්‍රස් අලුතෙන්ම පත්වුණු අග්‍රාමාත්‍යවරිය. ඇය තමයි මේ බ්‍රිතාන්‍ය මහරජින අභව ප්‍රාප්ත වෙන්නට කලින් දිවුරුම් දුන්න අවසාන බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙන්නේ. මේකත් සුවිශේෂීත්වයක්. ඒ විතරක් නෙවෙයි, මම ටිකක් කරුණු දැනගන්න කැමති ලිස් ට්‍රස් සම්බන්ධව සහ ඇගේ දේශපාලන වටපිටාව සහ පවුල් පසුබිම් පිළිබඳව. ඇයි කොහොමද දේශපාලනයට එන්නේ? ඇයි කොහොමද මේ අගමැති තනතුරු දක්වා එන ගමන?
ඔව් දිල්ලුක්ෂි, මෙතන ඔබ කිව්වා වගේ බ්‍රිතාන්‍යයේ මහරජින ඇයගේ අභව ප්‍රාප්ත වෙන දින දෙකකට කලින් ලිස් ට්‍රස්ව හමු වෙලා තියෙනවා. නිල හමුවක් පවත්වලා තියෙනවා. ඒක තමයි ඇයගේ අවසාන නිල රාජකාරිය හැටියට දැන් සඳහන් වෙන්නේ. මෙතන ලිස් ට්‍රස් ගැන අපි බැලුවොත් අවුරුදු 47ක නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඇයගේ පියා මහාචාර්යවරයෙක් හැටියට සඳහන් වෙනවා. ඒකම ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා තියෙනවා. නමුත් ඇයගේ ඒ මූලික අධ්‍යාපන කාලය සහ දේශපාලනට ඇවිල්ලා ඒ දේශපාලනේ මුල් කාලෙ දිහා බලපුවාම ඇය ඇත්තටම ඉතාමත්ම පරස්පර විදිහට දේශපාලනයේ විවිධ ස්ථාවර අරගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඇය දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ ලිබ්ඩෙම් පක්ෂයෙන්. ඒක වාමාංශික පක්ෂයකින් ඇයගේ දේශපාලන ජීවිතය ආරම්භ කළා. පසුව ඇය අති දක්ෂිණාංශික මේ කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වයේ දක්වා පිවිසෙනවා. ඒ එක්කම ඇය මුල් කාලයේදී බ්‍රිතාන්‍යයේ රජපෞල අහෝසි කරන්නට, එහෙම නැත්නම් මේ රජපෞලේ ඒ පාලනය නතර කරන්නට ඕනේ කියලා බොහොම තදින්ම විශ්වවිද්‍යාලයේ යන කාලයේදී ඒ මතය දැරුවයි කියලා සඳහන් වෙනවා. පසුව ඇය රජපෞල ආරක්ෂා කරන්නට ඕනේ කියන ඇය රජපෞල වෙනුවෙන් පෙනී හිටින දේශපාලනඥයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ එක්කම මේ බ්‍රෙක්සිට් එක දිහා බලපුවහම ඇය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සමග සිටිය යුතුයි කියලා දැඩි ලෙස ඒ වෙනුවෙන් පෙනී හිටපු නායිකාවක්. පසුව ඇය සම්පූර්ණයෙන්ම ඇයගේ මතය වෙනස් කරලා බ්‍රෙක්සිට් එකට සහය දක්වන බ්‍රිතාන්‍ය යුරෝපෙන් තදින්ම ඉවත් වෙන්නට ඕනේ කියන ඒ ස්ථාවරය ගත්ත පුද්ගලයෙක්. ඉතින් ඇය එක මතයක නැtei කියන චෝදනාව ඇයට එල්ල වෙලා තියෙනවා.
අමල් මේ කෙටියෙන් සඳහන් කිරීමක් කළ තුන් පළවෙනි වතාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් පිළිබඳ තොරතුරුකුත් වාර්තා වෙනවා. එයත් විශේෂත්වයක් නේද?
උදිරික්ෂ මේ වෙනකොට රනිල් ජයවර්ධන කියලා ශ්‍රී ලංකාවේ සම්භවයක් තියෙන බ්‍රිතාන්‍ය මන්ත්‍රීව කොන්සල්ටිව් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, ඔහුව Secretary of State for Environment, Food and Rural Affairs කියලා කැබිනට් ඇමති ධූරයක් ලබා දීලා තියෙනවා. මේක තමයි ප්‍රථම අවස්ථාව ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙක් බ්‍රිතාන්‍යයේ කැබිනට්ටුවට එකතු කරලා තියෙන. ඉතින් මේකත් සුවිශේෂ අවස්ථාවක් වෙනවා මේ ලිස් ට්‍රස්ගේ කැබිනට්ටුවේ ශ්‍රී ලංකාවටත් යම්කිසි සම්බන්ධයක් තියෙන සමාජිකයෙක් සිටීම.
අද අපේ වැඩි අවධානයක් යොමුනේ බ්‍රිතාන්‍ය හා සම්බන්ධව, විශේෂයෙන්ම දෙවන එලිසබෙත් මහරජිනගේ අභාවයත් එක්ක සහ බ්‍රිතාන්‍යයේ දේශපාලන තත්ත්වය සම්බන්ධව ගොඩනැගෙන තොරතුරු පිළිබඳවයි. ඊට අමතරව යුක්‍රේන් රෂ්‍යා මේ යුදමය වාතාවරණය හා සම්බන්ධව ගැට ගැසෙන තවත් අලුත් තොරතුරු අපිට වාර්තා වෙනවා මේ සතියේදී. විශේෂයෙන්ම දැන් අපිට දිගින් දිගටම පසුගිය කාලේ අහන්නට ලැබුණ යමල් රුසියා විසින් යුක්‍රේනයේ අත්පත් කරගන්නා ප්‍රදේශ. නමුත් පළවෙනි වතාවට අපිට අහන්නට ලැබෙනවා මේ යුක්‍රේනයේ යලිත් අත්පත් කරගත්ත ප්‍රදේශයක් තමන්ගේ රටේ. මේ පිළිබඳව මොනවද වාර්තා වෙන අලුත් තොරතුරු?
ඔදිරුක්ෂි, මේ වෙනකොට කාර්කීව් කියන ප්‍රදේශයේ රුසියානු හමුදාව යටතේ තිබුණේ ඒ ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් නැවතත් යුක්‍රේන් හමුදාව විසින් අත්පත් කරගත්තයි කියලායි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම නගර 20ක් සහ තවත් ගම් රාශියක් මේ වෙනකොට යුක්‍රේන් හමුදාව තමන්ගේ පාලනයට ලබාගෙන තියෙනවා. රුසියානු හමුදාව නැවතට පසුබසින් සිද්ධ වුණයි කියලා සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට යුද ජයග්‍රහණය සමරනවත් එක්කම කවුරුවත් බලාපොරොත්තු නොවෙච්ච විදිහට කිසිම කලින් සඳහනක් නොකර ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඔහු යුක්‍රේනයට ගමන් කරලා සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකින් පසුව ඇමරිකාව ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔවුන් තවත් ඩොලර් මිලියන 2800ක යුද ආධාරයක් යුක්‍රේනයට ලබා දෙනවයි කියලා. ඉතින් මේ යුක්‍රේනයට ලබා දෙන විශාල මුදල අවියාවිද ලබා ගැනීමට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊට අමතරව දිල්රුක්ෂි සඳහන් කරනවා තව ඩොලර් මිලියන 1200ක වගේ ප්‍රමාණයක් ඇමරිකාව වෙන් කළා තියෙනවයි කියලා. රුසියාව අවට තියෙන අනෙකුත් රටවල් වලට යුද ආධාර හැටියට ලබා දෙන්න ඇමරිකාව විශ්වාස කරනවා. රුසියාව තවත් ආක්‍රමණශීලීව කටයුතු කරාවිය කියලා අසල්වාසී රටවල් වලට රටවල් ආක්‍රමණය කරන්න යොමු වෙයි කියලා. ඉතින් එවැනි අවස්ථාවක් වුණොත් තමන්ගේ රට රුසියානු ආක්‍රමණයකින් බේරා ගැනීම සඳහා මේ අවියාවිද පාවිච්චි කරන්න කියලා මේ විදිහට අති දැවැන්ත මුදලක් ඒ රුසියාවේ අසල්වාසී රටවල් 18කට ලබා දීමට කැමැත්ත පළ කරලා තියෙනවා. ඉතින් ඔවුන්වත් ආයුධ සන්නද්ධ කරන්නට, ඔවුන්ගේ හමුදාව ශක්තිමත් කරන්නට මේ විදිහට ඇමරිකාව තවත් ආධාර ලබා දෙනවයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා.
අමල් අපි ස්තුතිවන්ත වෙනවා මේ සතියේදීත් ලෝකයේ අලුත් තොරතුරු අපි වෙත සමීප කිරීමට සම්බන්ධ වීම පිළිබඳව. එමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් මේ විශේෂංගයෙන් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.